යම් සත්වයෙක්ගේ සමතුලිත තාවීට එනකං පැවැත්මේ ශක්තිය තුළ ශක්තියක් ගොඩනගෙනවා එතෙන්ට එනකම් පවත්වන්න. එකට උපමාවක් වශයෙන් කියනවා නම් අපි යම්කිසි විදිහක දෙයක් අරගත්තා, වතුර එකක් අරගන්න. මේ වතුර එකක් අරගෙන වෙරිලා හිටන් අපි මේකට ඇඟිල්ල එබුවොත් එහෙම නැහැ නෑ, යම්කිසි බෝලයක් වාගේ දෙයක් ඔය වතුර එකට ඔබනවා නම් ඇතුළට ඒකේ වතුර වල අසමතුලිතතාවයක් එනවා. ඒ කියන්නේ ඒ තිබුණ මට්ටමට වඩා වතුර ඉස්සිලා යනවා, උඩට ඉස්සෙනවා. අර බෝලේ ඒකට ගැළපෙන්නේ නැති නිසා, අපි කළපු ක්‍රියාවක් නිසා ඒ බෝලේ වතුරට එබ්බුවොත් ඒ ක්‍රියාව එක්කලම ශක්තියක් නිපද වෙනවා, ආයි ප්‍රකෘති තත්වයට එන්නේ. ප්‍රකෘති තත්වය කියන්නේ ඒ බෝලේ උඩ පාවෙන්න සූසු එකක් නම්, අපි කළපු ක්‍රියාව නිසා ආපු ශක්තියෙන් මේක බලෙන් යටේ බුවට අතෑරපු ගමන් ඒක ටක් ගාලා නැවත හිටිනවා උඩට විසිනවා. අර වතුරේ මට්ටමක් උඩට ඉස්සුනා නම් ඒක ආයිසරයක් පාත වහිනවා. අන්න ශක්තියක් අපි යෙදුවොත් යමක් කරපුවාම ඒ සමගම ඒක නැවත නියම තත්ත්වයට පත් වෙන්න ඒක එක්තරා ශක්තියක් ගොඩනැගෙනවා. අපි මොකේක හරි අපි හිතමුක උඩට එල්ලුණා ගිහිල්ලා උඩට ඇදුනා උඩ පැන්නා. නමුත් ඒ අපි විසින් කරපු වැඩේට ප්‍රකෘති සත්වේ නම් අපි විවහිටින්න ඕන. උඩ පැනලා උඩ හිටින්න බෑ, හිටියොත් එක දරා ඉන්න ඕන ශක්තිය කිය. නැන උඩ පැනලා බිම වැටෙනකන් ඒ ශක්තිය තියෙනවා. ගලක් උඩ විසි කළා, ගල තියෙන්නේ බිම, ඒක උඩ විසි කළොත් පාතරනික ශක්තියක් ගැබ්බෙනවා. ඒක ඇවිදිලා නැවත මහ පොළොවට වැටෙනකන් ඒකේ වැදෙන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ගෙවිලා ඉවරින් නැවත ඒක බිමට වැටුනහම මෙන්න මේ වගේ ලෝකේ හැම දෙයකම තියෙනවා ස්වභාවිකත්වය කියලා එක. ඒක මූලික පසුතලයා සිද්ධාන්තයක් තියෙනවා. එතෙන්ට එනකම් හැමිලීම සිද්ධ වෙන්නේ අපි කළපු ක්‍රියාවෙන් විලාස් කිරීමක් කරලා තියෙනවා හිතපු தත්වේ. ඒසයි ප්‍රകൃති தත්වේට එනකම්ම උත්සාහ කරනවා ඒ තියෙන සත්‍යයේ ගෙවා හරින්න. පිනක් කරනවා. පිනක් කරපුවාම අපේ සීමාවෙන් එහා පැත්තට යනවා. යම් අපි යමක් ගොඩ නැගුවා. හැබැයි ඒක ගෙවෙනවා. ඒ කියන්නේ ඉබේම ඒක සැප සම්පතක් ගෙන දෙන විශේෂයෙන් ගොඩ නගපු එකක් නා. ඒක ගෙන දෙමින් ආපහු තිබිච්ච සත්‍යෙට එනවා. ඒ කියන්නේ පින ගෙවිලා යනවා. ආයිසර සැප සම්පත් දිගටම මේක ලබන්න බෑ. එක විනක් කරලා පවක් කරනවා. ස්වභාවිකත්වයේ ඉක්ම ගියා. විනාශ පැත්තේ ශක්තියක් දුන්නා. ඒ කාර්යය ගෙවලා ඉවර වෙනකන් නැන්න අරගෙන කර්ම ශක්තිය කියලා කිව්වන්නේ හැදිච්ච හැටි. ඒ ශක්තිය ගෙවලා ඉවර වෙනකම්ම නවතින්නේ නැහැ. දුක් දීගෙන දුක් දීගෙන ගිහිලා හිටන් අර ස්වභාවික මධ්‍යස්ථ තත්ත්වයට එනකම් ආපහු වෙනකම් අක්‍රීය වෙනකම් අක්‍රීය වෙන්නේ නැහැ. අර දුන්න ශක්තිය ක්‍රියාත්මක වෙනවා. දුක් දීගෙන යනවා. මේක තමයි පිනක් කරනවා පවක් කරනවා කියන මේ දෙකේදීම අර මේ මධ්‍යස්ථ තත්ත්වයට නැති තත්ත්වයක් උදා වෙනවා. අන්නේ දෙකම අහක් වෙනවා රහතන් වහන්සේට. පුඤ්ඤ පාප පහිනස්ස කියනවා. අභිසංකාරයක් වශයෙන් නිපදවන පුණ්‍ය සහ පාප කියන මේ දෙකම ප්‍රහීන වෙනවා රහතන් වහන්සේට. ශක්තිය නිස්වාදිනේ නවතිනවා. සමතුලිත භාවයේ ස්ථිරව පිහිටනවා. අවිද්‍යාව නිසා තමයි හැම වෙලෙම අසමතුලිත භාවයක් ඇති කරන්නේ. ඒ අසමතුලිත භාවයේ ස්වභාවය තමයි ක්‍රියාත්මක වෙන ලෝකයක් තුළ උප්පත්තිය කරගන්නවන්නේ. එන සමතුලිත භාවයේ මූලි උපරිමේ තමයි නිවන ආනන්තරික සමාධිය. ඒ සමාධිය ප්‍රඥාව මුල් කරගෙන පහළ වුණාම සමතාවීර පත් කරනවා උපරිම සමභාවයේ. ආනන්තරික සමාධිය කිව්වෙත් ඒකයි. ඉතින්දියර ශක්ති නිකුත් කරන පැති නවත නතර වෙනවා. අමුතු දෙයක් ගොඩනගන්න බලන්නේ. එතකොට ඒ සිබුණ සමතාවීට පත් වුණාම සමතාවීට ලෝකයක් නැහැ. පූර්ණ සමතාවීට. පූර්ණ සමාධියෙන් සිද්ධ වෙන්නේ පැවැත්මක් ගොඩනගන ලෝකයක සම්බන්ධය හා නැති වෙන සත්‍යයට පත් වෙනවා. යන් ලෝකය සම්බන්ධය ලෝකයක් ගොඩනගෙන තැනක් ආවනා. ඒ ලෝකේ ගොඩනගෙන තෙන්නකම් මොකද්ද සිද්ධ වෙන්නේ? යම්කිසි ශක්තියක් හැමතැනම ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ලෝකේ කියන්නේ හේතු බලයක් කිව්වේ. හේතුවක් නැත්නම් ලෝකේ ගොඩනැගෙන්නේ නැහැ. හේතුවක ඵලයක්මයි මේ ලෝකේ සජීවී අජීවී සියල්ල. නිකන් ගොඩනැගිච්ච නෙමෙයි. යම්කිසි හේතුවක් නිසා ශක්තියක් ගොඩනැගිලා ඒ ගොඩනැගිච්ච ශක්තිය ඒ අලුත් අලුත් ආකාරයන් මවලා පෙන්වන්න වෙනස් කරලා ලොකු කරලා එක එක ආකාරය පෙන්වන්න සකස් වුණා. සතර මහා භූත කියලා ගොඩනැගිලා ඒවා විවිධ ආකාරය හැඩතල ගත්තා. රූප ධර්මයි නාම ධර්මයි කියලා දෙකක් ඔය අනුවම ගොඩනැගෙනවා විවිධ හැඩතල වලින්. නිකන් ගොඩනැගින්නේ නැහැ. ඒ අවිද්‍යාව නිසා තමයි ගන්නෙ නිගමනය. මේ ආකාරය හොඳයි කියලා යම් ආකාරයක් හොඳයි කියලා ගත්තා නම් ඒ හොඳයි කියලා ගත්ත ආකාරයට තමයි ඔහු තමන්ට ඕන එකක් ගොඩනගන්න හදන්නේ. ඒ වගේ සත්‍යෝ තම තමන්ට ඕන ඕන ක්‍රම ගොඩනගන්න උත්සාහ කරනවා. ඒක හොඳයි, මේ විදියට හිටියොත් හොඳයි, මෙහෙම ආස්වාදයක් හොඳයි, මෙහෙම හැඩරුවක් හොඳයි, මෙහෙම ස්වභාවයක් හොඳයි කියලා තම තමන් ප්‍රියමනාපයන් මනසින් ගොඩනගාගෙන එහෙම දෙයක් ඇත්නම් හොඳයි කියන මේ අදහසක් ඇති කරගෙන ඒ අදහස තුළ ක්‍රියාත්මක වෙනකොට සමභාවයේ ඉක්ම යනවා. අසමතුලිතතාවය කියලා පත් වෙනවා. අන්න ඒ නිසාම තමයි අසමතුලිතභාවයෙන් ලෝකයක් ගොඩනැගෙන්නේ. යන්තරම සමතුලිතභාවයට පත් වෙවි එනවාද? ඒ මට්ටමට ලෝකෙ ගොඩනැගීම අඩු වෙනවා. අසමතුලිතතාවයේ වැඩි වුණොත් ඇලීමයි ගැටීමයි කියන දෙක වැඩි වෙනවා. අන්න ඒක තමයි අසමතුලිතතාවයේ ස්වභාවය. ඇලීමයි ගැටීමයි කියන්නේ මේ කාරණා දෙක වැඩි වුණාම ඒකට අනුකූල විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා. අන්නේ ක්‍රියාත්මක කිරීමට අනුකූලව විශාල දුක්ඛම් කරුණු ඇති කරන විදිහේ කදල හිංගි ඇති කරන විදිහේ ඇලීමට ගෝචර වෙන ඇලීමට ගැටීමට ප්‍රතිචාර දක්වන්න පුළුවන් ලෝකයක් බිහි වෙනවා. යම් කෙනෙක් එක මට්ටමකට ලෞකික වශයෙන් හෝ සමාධියක ඉන්නවනම් ඒ සමාධියක ඉන්න අවස්ථාවේදී ඔහු එක්තරා මට්ටමක සමතුලිතතාවයට ඇවිදිලා ඉන්නේ තාවකාලිකව. එනිසා ඔහුට අර කියන ඇලීමේ ගැටීමේ ලෝකය සම්බන්ධ කරන්න බෑ. ඒ වෙලාවට එහෙම කම්පා නැති තැනක උපදිනවා ගිහිල්ලා. දැන් ඒකට කියනවා රූපාවචර ලෝක. තවත් ඇලීමයි ගැටීමයි අඩු කළොත් එහෙම සමාධිය බලවත් කරලා අරූපාවචර සමාධි කියලා වැඩෙනවා. එතකොට ඇලීමට ගැටීමට හේතු වෙන ද්‍රව්‍ය වස්තු යම් තැනක තියෙනවා නම් ඒවා නැති තැනක උපදිනවා. නාම ධර්මයන් ඊටතර නිශ්චලයි, සාන්තයි. ඒ නාම ධර්ම රූප ධර්ම කියන දෙකම තියෙන සියලු ඇලීම් ගැටීම් දුර වෙලා ගියා නම් සමාධිය පූර්ණයි. ඒකට කියනවා ප්‍රඥාවෙන් පහළ වෙන ආරි සමාධිය. ආරි සමාධියෙන් පූර්ණ වුණ කෙනාට සමතුලිත බව පූර්ණ නිසා අර අසමතුලිතතාවෙන් හටගත්ත ලෝකයක් ඔහුට ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් ඔහු කියලා කිව්වේ අසමතුලිතතාවයේ ගොඩ නැගිච්ච නිසාම විද්‍යාමානෙච්ච සත්‍යය. එහෙනම් ඒ අසමතුලිතතාවයේ ගොඩ නැගුණේ අවිද්‍යාව මුල් කරගෙන. අවිද්‍යාව නිසා ශක්ති නිස්පාදනය වෙන්නේ ওই ක්‍රමයට. ඒසයි ශක්තිය යම් දවසක නතර වුණොත් විද්‍යාව මුල් කරගෙන ප්‍රඥාව මුල් කරගෙන නතර වෙනවා. එහෙම වුණොත් කවදාවත් සත්‍යයක් වශයෙන් මෙලොව විද්‍යාමානීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ණයගනු දෙනු කියලා කියන්නේත් ඒ වගේ දේවල්. ණය කිව්වහම මේ සල්ලි කෙනෙකුට ලං සල්ලි මේ ගනු දෙනුමක් කරලා දෙන්න නැති වෙන්නේ එක එහෙම එකක් විතරක් නෙමෙයි මේ ණය කියන්නේ. ඒක හුඟක් විග්‍රහ කරලා ගන්න ඕන එකක්. ණය වෙන්නේ කොහොමද කියලා බැලුවොත් විවිධ ක්‍රම වලින් ණය වෙනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා හාමුදුරු කෙනෙකුට සිල්වත් උපාසක මහත්තයෙක් නැන්ලඟේ ගිහි පින්වත්තුන් දන් දෙනවා. හාමුදුරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන දෙන්නේ. උන්වහන්සේට දන් දීම වටිනවා. උන්වහන්සේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලානි. සීලවන්ත ගුණවන්ත උත්තමිට මේ දන් දුන්නේ කියලා දුන්නාම එතන නොහිට හාමුදුරුවෙක වැළඳුවොත් එහෙම භුක්ති වින්දොත් ඒකත් ණයක් නේ. එතකොට දායකයාට ණය වුණා වෙනවා. දැන් මේ ණය ගනු දෙනු හරි පුදුම දෙයක්. ලෝක සම්මත ණය ගනු දෙනු එකක්. පිනට කැමැත්තෙන් දායකයෝ දීලා ගියේ කියලා හැම වෙරෙන්න හම්බ වෙන්නේ නැහැ. දායකයෝ පිනට දීලා ගියේ මොකටද? වැදගත් යමක් කරන උත්තමයන්ට වැදගත් යමක් කරන්නයි. එහෙමයි හින්දා. ඕක අරන් ගිහලා කසිබු ගැහුවොත් එහෙම කොහේ හරි ඒක ගැලපෙන්නේ නැහැ. ඒ මේකට නෙවෙයි දුන්නේ. එහෙනම් ණය වෙන්න වෙනවා. එබඳු පරිභෝග මොනව හරි කරනවා නම් හස තෘෂ්ණාවට කෑම ගන්න නම් ගත්තේ ඒවට කියනවා ණයට කෑවා. ඉන පරිභෝග එහෙනම් ණය වීම බුදුම දෙයක්. හිතන්න බැරි දෙයක් ලේසි. ණය නොවී ජීවත් වෙනවා නම් පූර්ණ ණය නොවී ජීවත් වෙන රහතන් වහන්සේ. බක්කුල කියන රහතන් වහන්සේ එක අවස්ථාවක තවත් මේ අන්‍ය පරිබ්‍රාජකයෙක්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා. මේ බුද්ධ ශාසනයේ මහාන වෙලා අවුරුදු 60ක් හෝ ගානක් තියෙනවා මට මත වෙන ගාන හරියට 60 අවුරුද්දක් හෝ කාලයක් විච කාලික උන්වහන්සේ දේශනා කියනවා මේ කාලය තුල මම ණයට කෑවි දින 7යි. දායකයෝ දින දෙයින් ණයට කෑවි දින 7යි. 7 වෙනි දවසේ අරිහත් ඵලය ලැබුණා. එදා පටන් ණයට ගත්තේ නැහැ. ඊළඟ එක හරි සියුම් තැන. රහතන් වහන්සේගේ පරිභෝගේ ස්වාමි පරිභෝගේ. අර ඉන පරිභෝගේ ණයට කෑවා කියන වචනේ ගත්තාම සම්මතයෙන් නම් ඔය වැරදි කරලා ගන්න එක. යම්කිසි ආකාරයෙන් ආර්ය මාර්ගයේ වළඳ ගන්න කෙනෙක් යම් යම් පොඩි පොඩි ප්‍රමාද දෝෂ හටගත්තා නම් ඒ මොහොතක් ගානේ ලෝකයාට ණයයි. සම්පූර්ණ අරිහත් ඵලයේදී කළ යුතු කටයුතු කරලා ඉවර නිසා උන්වහන්සේ ණය නැහැ. උන්වහන්සේට යමක් දුන්නාම උන්වහන්සේ ණය නැහැ. මොකද උන්වහන්සේ ඒකේ බැඳිලා නැහැ. ඒ නිසා උන්වහන්සේට හිමිකම් ඒකේ බලාපොරොත්තු නැහැ. ඒක තියෙනවා වෙනස. අන්නේක තේරලා ගන්න ඕනේ. එතන යම්කිසි පුද්ගලයෙක් කෙනෙක් මොනවා හරි දුන්නොත් මම මේ ණයට එහෙම නෙමෙයි දෙන්නේ, උදව්වක් වශයෙන් කියලා දුන්නොත් ඒක ලෝක සම්මතයේ ණයට නෙමෙයි තමයි. හැබැයි අනුන්ගෙන් උදව්වක් ගත්තොත් හෝ අනුන්ට උදව් කළොත් ඒ උදව් ගත්ත කෙනා ණයකාරී. ඒක සම්මතයෙන් ගෙවෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇයි මට මේක දුන්නේ? ඉතින් යම් හේතුවක් උඩයි දුන්නේ. අන්නේ දුන්න හේතුව හොයන්න ඕන. ඒ බලාපොරොත්තුවා මේ බඳු හේතුවකට නම් දුන්නේ. ඉතින් තමන් ඒ හේතුව කරන නිසා නම් ප්‍රශ්නයක් නැහැ. ඔව් දීලා තියෙන්නේ ඒ සඳහා. නමුත් යම්කිසි කෙනෙක් භික්ෂුවක් නමුත් ඇහිපිය ගහන මොහොතක් නැර සතිපට්ඨානයෙන් ගත කරනවා කියන එක වෙන්නේ නැහැ. සතර සතිපට්ඨානය තුළ පූර්ණ විදිහට ඉන්නවා කියන එක වෙන්නේ නැහැ. මොහොතක් නැර සතියෙන් ඉන්නේ රහතන් වහන්සේ, නැන අරියතුන් වහන්සේ. අන්නේ සතියෙන් ඉන්න නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. අයි ණය නොවී ඉන්න වෙලාවක් හැම වෙලෙම ණය වෙලා නැතුව ඉන්නේ. උතුමාණන් දෙසා දෙන දෙයට හිමිකාරිය ලබන්නේ එහෙමයි. ඉන් කවුරු හරි අපිට උදව්වක් උපකාරයක් කළා නම් ඒ කරපු හැම එකක් ගානෙමු. ඊට සුදුසු තැන අපි නොහිටියොත් එහෙම ඒකට නායකාරීක් වෙනවා. තමන්ටත් ඒ වලට අවශ්‍යගෙන වන්දි ගෙවන්න වෙනවා. මේ ලෝක ධර්මතාවයේ එහෙම දෙයක් පගාවෙන් ජය ගන්න පුළුවන් එකක් නෙවෙයි. තමන්ගේ ලොකුකමක් විශේෂත්වයක් පෙන්ලා ජය ගන්න පුළුවන් එකක් නෙවෙයි. මොනවා හෝ තව අන්‍ය සත්වයේ කෙරෙහි තමන්ගේ යමක් අඩුපාඩුවක් සිද්ධ කළා නම් අනිකෙකුට ඒකාන්තයෙන් ඒක සම්පූර්ණ වෙනකන් ධර්මතාවයක් හැදෙනවා. ඒක ගෙවීමට සමතුලිත භාවයට පත් කරනකම් කලේ අවඩක් නම් අවඩ සම්පූර්ණ වෙනතුරු නැවත මූල සිද්ධාන්තයේ නෙනතුරු ලෝක පරිවර්තනයක් වෙවි. ආපහු සුද්ධ කරන්න හදන මුලදී ලෝකේ අපායක් තිබුණේ නැහැ. මේ මනුස්ස ලෝකේ මුලින් පහළුනේ ධර්මයෙන්. ඒ කියන්නේ ලෞකික ධර්මී. ලෞකික ධර්මී කියන්නේ දස අකුසලේ හා නොබැඳුණු හිතකින් හටගත්ත චිත්ත ස්වභාවයන් ඇති සත්වයින්ගෙන්. ඒක තමයි ලෞකික වශයෙන් ඉඳිවිච්ච ධර්මී. ඒ ධර්මීට අනුකූල පැවැත්මක් තිබුණා. එහෙම තමයි මුලින්ම ආරම්භ වෙච්ච කාලේ ලෝකේ ආරම්භය. ලෝක සම්මත ලෝක ධර්මයේ කියලා යමක් තිබුණා කරදරයක් නැතුව ඉන්න. ඒ කරදරයක් නැතුව ඉන්න තිබිච්ච ධර්මය කියන්නේ ඔය ක්‍රමයට මිනිසෙක් නම් මිනිසෙකුට හිමිහරියෙන් ඉන්නවා. මුල්ම කාල සීමාවේ බඩිකිනිත් නැහැ. බ්‍රහ්මකල්පික මිනිසයෝ කියන අය බ්‍රහ්මත්වයෙන් චුත වෙලා මනුස්සත්වයේ ලැබුවට බ්‍රහ්මය වාගේමයි ගතිය. මිනිස් භවයේ උපරිම සුද්ධතාවයේ ස්වයං ප්‍රභා ආලෝකයේ කියන ආලෝකය ශරීරයෙන් නිකුත් වෙනවා. ගිය ගිය දෙන ඉරපාපුවාම කොහොමද පේන්නේ? ඒ වගේ අඳුරක් නැතුව බැලිය හැකි. යන යන හැම පැත්තම ආලෝකයි. කයක් දාවලා කියලා වෙනසක් නැහැ. හැබැයි සූර්යයක් නැහැ ලෝකේ. ඒ බ්‍රහ්මකල්පික මිනිස්සුය නැත්නම් එතන ඝන අන්ධකාර වෙනවා. හැබැයි මේ මිනිස්සයා සැරිසරන හැමතැනකම මහදවල් වාගේ ස්වයං ප්‍රභා ආලෝකය කියන්නේ එහෙම එකක්. ඔය සමහර දේවතාවන්ට ඒ පුණ්‍ය ඍද්ධියෙන් පිහිටන ස්වයං ප්‍රභා ආලෝකය ඔය දේවතාලි කියලා යනකොට හැමතැනම එළිය වැටෙන අද්දකීම් තියෙනයි දන්නවා. එහෙම අවස්ථා තියෙන බව. ඉතින් අර ඉස්සර හිටව මිනිස්සේ යනකොට හැමතැනම එළියයි ස්වයං ප්‍රභා ආලෝකේ. හිතේ නිදහස් ප්‍රීතියක් තියෙනවා. කාටවත් කරදරයක් නොකරම චිත්ත ප්‍රීතිය. තමන්ගෙන් අංශු මාත්‍රව කෙනෙකුට හිංගියක් හිංසාවක් නැහැ කියන මෙන්න මේ චිත්ත ප්‍රීතිය. චිත්තය රූප වශයෙන් නිපුරු කරලා දෙනවා ශරීරයට අවශ්‍ය ආහාරය. මල මුත්‍රා පිට කරන්න දෙයක්වත් නැහැ. අලුපාඩු වකින් නැන ශරීරයට අනවශ්‍ය දෙයක් ගොඩනැගෙන්නේ නැහැ. දුකක් විඳින්න හේතු වෙන වේදනාවක් සිටිවැටීමක් කැක්කුමක් කියන දෙයක් එහෙම එකක් එන්නේ නැහැ. ඒවට හේතු වෙන රූප එතන නැහැ. ඒ මූලික චිත්ත ප්‍රසාදයෙන් ගොඩනැගෙන චිත්තජ රූප කියන ඒවා හරි සැහැල්ලුයි. ඒ ශරීරයේ දුක් වේදනා කියන මට්ටමක් ඉන්නේ නැහැ. ඒ මූලික මිනිසෙය තව කෙනෙක්ගේ ආධාරයක් කරන් ජීවත් වෙන්න අවශ්‍යයි නෙමෙයි. මොළම හේතුවකටත් මට උදව් කරන්න කියලා ඒක සත්‍යයේ තව සත්‍යයකට කියන්න දෙයක් තිබුණේ නැහැ. නැති බැරි සත්‍යයක අගහිග සත්‍යයක එහෙම කෙනෙක් නැහැ. ඒ තමයි ලෝක ආරම්භය. ලෝකයක් කල්පය ලෝකයක් විනාශ වෙලා මහා කල් පසුවක් කියන කාලයක් තුළ හටගෙන පැවතිලා විනාශ වෙලා විනාශ වෙමින් පවතින කියන මේ කාල හතරක් ගෙවිලා යන කාල සීමාවක ඔය හටගත් කාලේ ඉඳලා මිනිස්යන්ගේ පැවැත්මේ මුල වෙයි කියන්නේ. ලෝකේ ආරම්භ කාලේ ඉඳලා අන්තකල්ප 20ක් ආරම්භ වෙලා ඊළඟ අන්තකල්ප 20දී ලෝකේ සත්‍යව පවතින කාලේ එනවා. අන්නේ කාලේ මුල ඔය කියන්නේ. ඉතින් මේ කාල සීමාවේ දසාකුසලයෙන් තොරවිච්ච මානසිකත්වයේ නිසා ඒ හැදෙන පසුතලයේ නායකයන් වන් දවසේ පසුතලයේ නිකුල නැගුන්නේ. සසලදී කරපුවා තියෙනවා. දුක් විඳින්න කරපුවා තියෙනවා. හැබැයි ඒවට පසුතලයක් තියෙන්න ඕනේ. අවසේ පසුතලය හැදුනොත් තමයි මනුස්ස ලෝකේ අර සසල කරපුවා ඇදලා ඉන්නේ පව්. දුක් විඳින්න. සමනාන්තරයේ කිව්වේ තෝකයි. අනන්තරයේ කියත් තිවිච්චේව ඇදලා ඉන්න අවශ්‍ය පසුතලයක් හැදෙන්න ඕන. සමනන්තරයක් හැදෙන්න ඕන. දසාකුසලයෙන් තොරනා මානසිකත්වයේ සියල්ලංගීම ඒ සියල්ලන්ටම ගෝචර ලෝකේ සමනන්තරයේ සුද්ධ එක. සුද්ධ කියලා කියන්නේ දුක් විඳින් නැතුව ඉන්න පුළුවන් මට්ටමේ එක. අන්නේ මට්ටමක් එනවා. හැබැයි ඔක ඉන්න පුළුවන්කමක් නැහැ වැඩිකල්. මොකද අවිද්‍යාව යටපත් වෙලා තිවිලා අරමුණු වෙනකොට ක්‍රමක්‍රමයෙන් අවිද්‍යාව නැගී එනවා. අවිද්‍යාව අනුසය තියෙනවා. පරිඋත්ථාන කෙලෙස් බාටපත් වෙලා නැගලා එන්නේ ඒ අවිද්‍යාවට ගෝචර වෙන්න හේතු වෙන අවිද්‍යාවේ ක්‍රියාවලිය මතුවෙන්න හේතු වෙන අරමුණක් ලෝකේ ගොඩ නැගිලා එනකොට ක්‍රමක්‍රමයෙන් ඒ පැත්තේ එනවා. මතුවෙලා එනකොට තමයි සත්වයාට ඇලීම් ගැටීම් හටගන්නේ. ඒතර අවිද්‍යාව යලි මතුවෙනවා ප්‍රබල වෙනවා. එතකොට දුක සැප කියන දෙකට හේතු වෙන්නා වූ ප්‍රභේද හටගන්නවා. එතකොට තමයි මේ කර්ම ශක්තිය කඩගෙන වන්දිගේ වන්දි වෙන්නේ දෙපැත්තට. ගනුදෙනු කාර්යය පියවන්නේ ඔය විදිහට. යම් කෙනෙකුට උදව්වක් කළොත් ඔහු උදව් ලබන්න හේතුකාරකයෙක් වෙනා ලෝකෙ. ඉන උදව්වක් කරන්න ඕනෑ වෙන්නේ දුක්ඛිත වල පත් වුණාට පස්සේ නැන්නා ලෝකේ උදව් කරන්න කෙනෙක් ඕනේ නැහැ. මුල්ම කාලේ කාට උදව් කරන්නද? තමන්ගෙන් උදව්ව තව කෙනෙකුට ඕනේ නැති කාලයක් තියෙනවා. ඒ තමයි බ්‍රහ්මකල්පික ආදි මිනිස්සුයෝ. මට විහිද වෙන්න මට උදව් කරන්න කියන්නේ මොනවත් දෙයක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ ලෝකේ මිනිස්සු හුස්ම ගන්නකොට අනේ මට හුස්ම ටිකක් දෙන්නකො. එහෙම ඉල්ලන්න ඕනේ ඕන තරම් තියෙන හින්දා. ඊටතර හුඟක් පූර්ණයි. ලෝකේ තමන්ට තමාගේ තමා සඳහා කරන වැඩ කරගන්න තමන්ට තියෙන අවශ්‍යතාවය තමා තුළම තියෙනවා. අඩුපාඩුවක් නැහැ. ඒක නිසා අනිකෙක් එක්ක සම්බන්ධයක් කරගන්න දෙයක් නැහැ. තමන්ට අඩුපාඩුව පූර්ණ කරගන්න එහෙම අසහනකාරීත්වයක්වත් නැහැ. උදව්වක් උපකාරයක් ගන්න කියලා තමන්ට එහෙම දෙයක් අවශ්‍යයක් නැහැ. මේක තමයි මූලික මිනිස්සෙගේ ස්වභාවය. එහෙනම් මෙහෙම කාලයක උදව් කරලා පිනක් කරගන්නවා කියන්නේ කොහොමද? දන් දීලා පින් කරගන්නවත් නැහැ. චිත්ත ප්‍රහාදීන් යුතව ජීවත් වෙන්නේ චිත්තජ රූප එන්නම් අර චිත්ත ප්‍රහාදීනම් ආහාරය ප්‍රීති ආහාර කරගෙන බම්මිය වගේ ජීවත් වෙනා නම් මුල් කාලේ චිත්ත ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙනවා නම් ඒ කාලේ කාටවත් දන් දීලා පින් කරගන්න බෑනේ. එහෙම එකක් ඒ කාලේ නෑ. මොනවද දන් දෙන්න? කාට දන් දෙන්න? අවස්ථාවයක් ඒ කාලේ නෑ. එහෙනම් මේ වගේ ගිහිලා මිනිස්සු ඇලෙන්න ගැටෙන්න පටන් ගින්න. ওই ભેදේ හැදුනහම තමයි ওই ඔක්කොම සමතුලිතතාවයට පත් කර ගැනීමට අපිට කටයුතු කරන්න වෙන්නේ. අසමතුලිතතාවය තමයි ලෝභ දේශ මොහ. ලෞකික අසමතුලිත බව. ඒස අපි අලෝභ ආදේශ මොහෙන් කටයුතු කරනකොට ලෞකික සමතුලිතතාවයට පත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඉතින් පත් වෙනකොට අන්න ලෝකේ ඊට අවශ්‍ය සමවතර අවශ්‍ය දේ ලැබෙනවා. නැනගල මූලික මිනිස්සෙගේ පැත්තට නැඹුරු වෙන්න පටන් ගන්නවා. බ්‍රහ්මකල්පික මිනිස්සෙගේ ස්වභාවයට. ඒ ස්වභාවය හුඟා විරීලා තමයි අද මේ මහා දුක් විඳින ජීවිත ගත කරන්න වෙලා තියෙන්නේ. එක මට්ටමක් අප අලෝභ ආදී සමෝහයෙන් යුක්ත වුණා නම් ආපහු සුද්ධ වෙන්න පටන් ගන්නවා. අර උපරිම තැන ප්‍රීති ආහාරගෙන ජීවත් වෙන්න පුළුවන් බ්‍රහ්මකල්පික මිනිසයාගේ මට්ටම සුද්ධ වෙන්න නම් එකපාර නෙමෙයි යන්නේ. අර ලෝක සත්‍යය නැවත සුද්ධ වෙවි දස අකුසලයෙන් වෙන් වෙලා ලෝභ දේශ මෝහයන්ගෙන් වෙන් වෙච්ච ජීවිත ගත කරනකොට ගෝවිතං කරන්න තවස්සේ නැති වෙනවා. වල්ගස් වල් වැල් වලින් කරදර වෙනවා නැති වෙනවා. සොයංජාත හැල් හැදෙනවා. ඒව රසයෙන් පූර්ණයි. එතන කරදරයක් නැතුව ගෝවිතණින් කරගෙන ඉඳ හදාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔන්න තවත් එහාට සුද්ධ වෙලා ගියොත් එහෙම ඒව නැතුවට ආහාර හිතනකොටත් මැවිලා එනවා. එහෙම අවස්ථාවකුත් තියෙනවා. ක්‍රමක්‍රමයෙන් සුද්ධ වෙලා ගියාට පස්සේ ආහාරයක් ඕනේම නැහැ. චිත්ත ප්‍රසාදයෙන් ආහාර වෙලා චිත්ත ප්‍රසාදයෙන් චිත්තජ රූප නැගිලා ශරීරය පෝෂණය කරනවා. ස්වයං ප්‍රභා ආලෝකයක් එනවා. කරුවලක් කෑක් දවාලා කියලා ප්‍රශ්නයක් නැති තත්ත්වෙටපත් වෙනවා. මේ කියන්නේ උපරිම තත්ත්වෙටපත් වෙච්ච සුද්ධවන්තයින්ගේ ස්වභාවය ඉන හැටි. හැබැයි මේක එනවා කියලා කියන්නේ මෙහෙමයි. කර්මයකුයි විපාකයකුයි දෙකක් තියෙනවා. ඔය යහපත් පැත්තේ කර්මය කරගෙන යනකොට ඒ මොහොතම නෙමෙයි ඊට පහුවෙලා තමයි ඒකේ විපාකයේ ක්‍රියාත්මක වෙලා ලෝකෙ හැදින්නේ අනුකූලව. කර්මය කරනකොටම හැදෙන්නේ නැහැ. ඒක උපමාවක් වශයෙන් කියනවා. දොවාගත්ත හැඩිය ගිරි මිදෙන්නේ නැහැ කියලා. දෝප කිරි තියා තිබා පස්සේ විදෙන්නේ. මිදුණු කිරි වෙන්නේ. දෝපු ගාම මිදුණු කිරි හදන්න බෑ. අන්න එහෙම දෙයක්. කර්මයක් කරපු ගම විපාකේ ඉන්නේ. ඒ වගේ දස අකුසලයෙන් තොර වෙච්ච අලෝභ දේසම්මෝහ පුණ්‍ය කර්මයක් කරගෙන හිටියාම ඒ හිටපු මොහොතේ පටන් ගින්න අර විපාකේ හැදෙන්නේ සම්පූර්ණව. එන ඒ අනුකූල වන්නා විපාකේ හැදුනහම තමයි ඔය සොයංජාත හැල්ල ආදී සකස් වෙන්නේ. අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට සොයම් ප්‍රභා ආලෝකය ඇති වෙන්නේ. චිත්ත ප්‍රහාදීන් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ. තව කෙනෙක්ගෙන් උදව්වක් උපකාරයක් අංශු මාත්‍රිනේවත් තව කෙනෙකුට අවශ්‍ය නොවෙන්නේ. අන්නේ තත්ති විපාකේ ආපුහා කර්මයයි විපාකයයි දෙකක් තේරුම් ගන්න ඕන. ඉතින් මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. නමුත් මේක න්‍යාය ධර්මයේ ඕක වුණාට ලෝකයක් හටගත්තාම එකපාරේ උපරිම තත්ත්වෙදි එහෙම යන්න බෑ. මනුස්ස ලෝකෙ මේ වගේ පහත් පැත්තට වැටලා දස අකුසලයෙන් බැහැලා කණ්ඩ වුණ ආහාරත් නැතුව කාලගුණ දේශගුණ විපර්යාස වෙලා කටුක දේශගුණ ඇති වෙලා මහා දුක්ඛිත විදියට ජීවත් වෙන හාමතේ ඉන්න මහා නියග ඇති වෙලා මහා ජල ගැලීම් ඇතිලා මහා විනාශයන් වෙලා ඔහොම යන ලෝකයක් ගොන් නැගුණ කාලෙක එකපාර ඔය විපාකේ කර්ම විපාකයක් නැන්නම් හේතුවට අනුකූල ඵලයක් ඔය ලැබුණේ. දස අකුසලයට අනුකූලව යහපත ගණන් ගන්න නැතුව කටයුතු කරපු මිනිස්සෙයින්ගේ අධර්ම චර්යාව විසම චර්යාව හේතු කොටගෙන ඒකින් හටගත්ත විපාක ඵලයේ ඔය දැන් මේක හපාවු සුද්ධ කරින්න යන කාල තියෙනවා. එහෙම කාලයක් ගැන සඳහන් වෙනවා බුදුදහමේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෞත්‍ර බුද්ධත්වයට පත් වෙන්න ලෝකේ පහළ වෙන කාලේ වෙනකොට කේතුමතී කියලා රාජධානියක් හැදෙනවා. ලෝකේ මිනිසුන්ගේ චරිත ලක්ෂණ හුඟා සුද්ධ වෙලා ඒ කාලේ. අන්න එහෙම එන කාලෙක සොයංජාත හැල්ලට ගන්නවා කියලා. ඒතර විශාල පුණ්‍ය වාසනාවක් මතුවලා තියෙනවා. ඒවත් කර්මයක විපාක. පොදුවේ ලෝක සත්‍යය යහපත් කුසල කර්මයන් කරපුවාම අලෝභ දේ සමෝහ සහගත පුණ්‍ය කර්මයේ විපාක. ඉනි කුසලයි අකුසලයි දෙකම නැති දෙනක් වුණොත් එහෙම යම් තැනක ලෝකේ එතන නැහැ. ලෝකේ තියෙන කුසල් අකුසල් දෙකත් එක්කලා. කුසල් කිව්වේ දස අකුසලෙන් මිදිලා කටයුතු කිරීම දස කුසල්. ප්‍රාණඝාතයේ අකුසලයක්. සත්ව හිංසාව අකුසලයක්. ප්‍රාණඝාතයෙන් සත්ව හිංසාවෙන් මිදීම කුසලයක්. හොරමර වංචා කුසල්. හොරමර වංචාවෙන් මිදිලා ඉන්න එක කුසල්. මිදිලා හිටියට බෑ. හොරමර වංචා කිරීමේ චේතනාව නැති වෙන්න ඕනේ. ඒකයි කුසල්. ඒවට කියනවා විරති චෛතසික කියලා. ඒවැ කැමැත්තක් නැහැ. හොරකම් කරන්න හිතෙන්නේ නැහැ. ඒ හොරකම් කිරීම ආරම්භුනොත් ඒක හිත පිහිටන්නේ නැහැ. චි. එහෙම අදහසක් එනවා. කැතවැලන්නේ. එහෙම වැඩ කරනවා. මොනම දෙයකටවත් එහෙම කරලා නැති මානසිකත්වයක් එන්න ඕනේ. ඒක තමයි ලෞකික වූ කුසල්. එතකොට කාම මිත්‍යාචාරයේ අකුසල්. කාම මිත්‍යාචාරයෙන් වෙන්ගෙන විරති චෛතසිකේ එන්න ඕනේ. ඒක කුසල්. කාම මිත්‍යාචාරයට හේතු වෙන පසුතලයක් පරිසරයක් ගොඩ නැගුණොත් එහෙම කි මොනතරම් කැතද? නින්දිතද? එහෙම ඒවා. ඔය අදහස එන විදිහට එන්න ඕන හිතන. එහෙම ආවොත් තමයි කුසල වැඩනවෙ ඉන්නේ. නොකර හිටියට බෑ. නොකර ඉන්නවා කියන එක නෙමෙයි එතන කියන්නේ කුසල් කියන එක. නොකර ඉඳීම එකක් විතරයි. සබ්බභාවස අකරණ දෙවෙනි එක කුසලස උපසම්පදා. ඒක වැඩෙන්න ඕන එකක් තියෙනවා. අනේ වැඩෙන්න ඕන එකයි කුසල්. නොකර හිටියට කුසල් නෙමෙයි. නොකර හිටපුවාම වැඩෙන්න ඕන පැත්තක් තියෙනවා. නොකිරීම සහ වැඩි යුතු පැත්ත. මෙන්න මේකේ මේ කුසල් කියන පැත්තක් වැඩෙන්න ඕනේ. අකුසල් පැත්ත අත්හැරලා යන්න ඕනේ. දස අකුසලෙට. කුසල පැත්ත වැඩෙන්න ඕනේ. දස අකුසල නොකරන කම කුසල පැත්ත වලන්නත් බෑ. එතන මෙන්න මේ ලෞකිකත්වයේ තුල මේ தත්ත්වයේ යනකොට තමයි අන කුසල පැත්ත වැඩනහම අලෝභ අධී සමෝහ මානසිකත්වය ලැබෙනවා. එතකොට අපිට මේ අපි සසරේ පැවැත්ව සත්වයේ ගෙනියන්නේ ඔය අලෝභ අධී සමෝහ මානසිකත්වයේ තුල කුසල් පැත්ත වැඩුණාම ඒ පුණ්‍ය ඉර්ධියටම ඒ සත්වයාගේ තියෙන ಗುಣ ඉර්ධියට අවශ්‍ය සියලු සම්පත් ලැබෙනවා. යම් කිසි මනුස්ස සම්පත්තියක් තිබුණා නම් ඒ සම්පත්තිය පූර්ණයි. විශ්වයේ පසුතලයේ ඒකට අනුකූලයි. පින්පලයේ කිනකෝකයි ඔය හැදිලා තියෙන්නේ ඔහොමයි. එල කාටවත් දීලා කරගත්තා නෙමෙයි. නමුත් කාටවත් දීලා පින් කරගන්න එකේ ක්‍රමයක් තියෙනවා. ඒකේ උපරිම ඵලයේ තමයි අපි අර අලෝභ අධේස අමෝහයෙන් යුත් වෙන පූර්ණ කුසලයේ තියෙන ඇති වෙන ස්වභාවය. ඊට වඩා තව සැප සම්පත්තියක් මනුෂ්‍ය වෙලා හරි දේව වෙලා හරි ගන්න බෑ. ඒ තමයි ඒකේ උපරිමේ. හැබැයි මිනිහා මිනිස්සයා හෝ සත්වයා විසින් අවිද්‍යාවේ විවිධ කෝණවල ඉඳගෙන ඇති කරගත දූෂිත ස්වභාවයේ යම්තර මැද්ද ඒ මට්ටමට ඔහුගේ සම්පත්තිය පිරිහෙනවා. පිරිහිලා පිරිහිලා ගිහිල්ලා අන්තිමට දස අකුසලයෙන්ම යුත් වුණාම ඒකෙන් කරන්න තියෙන උපරිම තත්ත්වෙටපත් වුණාම ඔහු සියලුම පුණ්‍ය ශක්තියෙන් සියලුම සැප සම්පත්තියෙන් පිරිලා අටමහා නරකයට යනකයි යනවා. අනන්ත දුක් විඳින තැනට. ඒ සියලු ගුණාංගයන්ගෙන් පිරිහුණාම පවතින දේ ඉතින් සත්වයකට තමයි හිංගි කරන්නේ ඔය වෙලාවේ. කාට හරි සත්වයකට හිංගි හිංසා කරලම තමයි ඔය දස අකුසලෙම සිද්ධ කරන්නේ. දස අකුසල් සිද්ධ කරන්න හේතු වෙලා තියෙන්නේ කාට හරි හිංගියක් කරලා. දැන් ප්‍රාණඝාත අකුසලී සිද්ධ වෙනකොට ද්වේෂේ මුල් වුණා. කර්මයක් සිද්ධ කරන්න නම් ද්වේෂ සහගත. කාට හරි හිංගි හිංසා කරන්න ඕන කවුරු හරි මරන්න ඕන. සත්‍යයට කරපු අපරාධයක්මයි. ඒ අපරාධය මුල් කරගත්තාම තමයි ආ පාප කියන පැත නැగిලා ආවේ. එදල හොරකම කරන්න නම් ලෝක සම්මතියේ සම්මතියක් ගොඩ නැගිලා. දැහැමි සාධාරණයි කියලා ලෝක සම්මතියේ සම්මතියක් හැදුනහම ඒ සම්මතියේ පරිදි මෙන්න මේ දේපොළ මෙන්න මේ ඉඩකඩම් මෙන්න මේ වස්තුව මේවා මගේ කියලා ඔක්කොම එකලා අයිති කරගන්න කාලයක් එනවා. හැබැයි හොඳ දෙයක් නෙමෙයි ඒකත්. ඒක ලෝක සම්මතයක්. අන්නේ වෙලාවෙදි ඒකට විරුද්ධව එහෙම සම්මතේලා තියෙන දෙයක් ඔහුට හොරෙන් බලෙන් මංකොල්ලෙන් තව කෙනෙක් ගසා කරනවා නම් තමන් ඉවරට දාගන්නවා නම් වංචාවෙන් මෙන්න මේවා අකුසල් වලට වැටෙනවා. මුල් කාලේ ඒවා තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රමයට ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර ආදී මේ දස අකුසලයේ ගොඩ නැගෙනවා. ඉතින් මේ ඔක්කොම ණය තමයි. මේ දස අකුසලයේ යම්කිසි දස අකුසලයට අයිති යමක් කරනවා නම් ණය වුණා. කරවනවා නම් ඒත් ණය වුණා. කිරීම වර්ණා කළා නම් ඒත් ණය වුණා. කරනවා කරවනවා කරන්ට අනුබල දෙනවා. කිරීම වර්ණා කරනවා. ඔය කියන කාරණා හතරටම ණයකාරය වෙනවා. හොරමර වංචා කරනවා කරවනවා කරන්නයිට අනුබල දෙනවා. කිරීම වර්ණා කරනවා. ඔය හතරම ණය වෙන කාරණා හතර. කාම මිත්‍යාචාරය කරනවා කරවනවා කරන්නයිට අනුබල දෙනවා කිරීම වර්ණා කරනවා. ඔය තවත් ණය වෙන කාරණා හතරක්. බොරු කියනවා කියවනවා කියනට අනුබල දෙනවා කිරීම වර්ණා කීම වර්ණා කරනවා. ඔය විදියට දස අකුසලයට 40 ආකාරයකින් සත්‍ය ලෝකයට ණය වෙනවා. ලෝකයට ණය වුණාම ලෝකයට ණය වෙන සත්‍යෙ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සත්ව පරිසරයේ දුක්ඛිත බවට පත් වෙච්ච ශක්තියකින් ක්‍රියාත්මක වෙනවා. විශ්වය පවා දුක්ඛිත වෙනවා. ඒ ණය ගෙවන්න සුසු විශේෂ දුක්සහගතව ගෙවපල්ලා කියන ස්වභාවී ධර්මතාවී ක්‍රියාත්මක වෙනවා. මෙන්න මෙහෙම තමයි ණය ගොඩ නැගෙන්නේ. ණයෙන් නිදහස් වෙන්නේ කවදා හරි ඔන්න ඔය ටික අත්හැරලා දාපු දාට. එහෙනම් ණය නැතුව වැළඳුවා කියන්නේ කවද්ද? රහතන් වහන්සේ. ඔන්න ඔය දස අකුසලේ ඉවරයි. බාහිත පාපි බැහැරගල පව් ඇත්තෙක් වෙනවා. දස අකුසලෙයින්ම අත්හැරිලා ප්‍රඥාවෙන් වටහාගෙන අවිද්‍යාවේ ශේෂ මාත්‍රියක් ඉතුරු නොවි ඉක්ම ගියාම දස අකුසලෙයින් මිදිච්ච උත්තමයන් වහන්සේට ලෝකේට ණය වෙන්නේ නැති කෙනෙක් ඉතින් පටන් අප්‍රමාණ මෛත්‍රී හිතකින් තමන් ලත් දහම් අවබෝධී චිත්ත ප්‍රසාදී සියලු සත්‍යයින්ම ලැබේවා කියලා ඉතින් මිත් පතර වනකොට අනන්ත සංසාරයේ පටන් තමන්ගේ විලා තිබිච්ච පාපාන්ද කාල බොහෝමයක් ගෙවිලා යනවා. ඒකාන්තයෙන් ගෙවන්න වෙන ඒවා තියෙනවා. ඒ බඳුම උත්තමයන්ට, ඒ බඳු ගති ඇති උත්තමයන්ට හිංගි හිංසා කරලා නම් ඒ වගේ දේවල් ගෙවන්න වෙනවා. ආනන්තර පාපකර්ම වල ශේෂ මාත්‍ර ගෙවන්න වෙනවා. එහෙම නොවන අනික් ඔක්කොම පාපකර්ම ගෙවිලා යනවා. අරිහත්ත්වයට නැත්නම් මාර්ගඵල අවබෝධයේ තියෙන බාධකයක් ඇත්නම් බාධා වෙන පාප කර්ම ඒකාන්තයෙන් ගෙවිලා යනවා. මෙත් වැඩීමේ ස්වභාවය සියලු ණය නිදහස් වෙලා ඉන්න දෙනක් නැහැ. කර්ම විපාක වශයෙන් ගෙවන්නේ සියලු ණය. ණය ගෙවීම වශයෙන් තමයි ලෝකේ හටගන්නේ. ඉතින් ලෝකේ හටගන්න තාක්කල් නිකන් හටගන්නේ නැහැ. අවිද්‍යාව මුල් කරගෙන ලෝකේ හට ගන්නවා කිව්වේ ඒකයි. අවිද්‍යාව මුල් කරගෙන කරන්නේ දස අකුසල්. ඒවැ ප්‍රතිඵල තමයි හට ගැනීමට හේතු වෙන්නේ. ඒ කියන්නේ පාප පැත්ත හට ගන්න, දුක් පැත්ත හට ගන්න. ලෝකේ හට ගැනීමේ ස්වභාවයක් තියෙනවා. අවිද්‍යාවත් මුල් කරගෙනම තෘෂ්ණාව සමග බැඳිලා. ඒ අවිද්‍යාව මුල් කරගෙනම හට ගන්නවා. සතුරු වෙවි ඉන්න එකක් හිතෙනවා. ඒකත් අවිද්‍යාව සාගත පුඤ්ඤාවි සංකාර. ඒ තමයි ලෝක සම්බන්ධ ලෞකික කුසල් පැත්ත. ලෞකික කුසල් සහ ලෞකික අකුසල් කියන දෙකෙන් ලෝකේ හට ගන්නවා. යම් තැනක හටගත්තා නම් ඕකෙන් ලෞකික අකුසල් කරපුවාම ණය වෙනවා. හටගත්ත ලෝකෙට ලෞකික කුසලයෙන් හටගත්ත ලෝකෙට ඒක සමතුලිතතාවයේ ලෞකික කුසලේ ලෝකයේ සමතුලිතතාවයේ තැන. ඒ කියන්නේ දස අකුසලයෙන් විදිච්ච මානසිකත්වයේ ලෝකෙට විරුද්ධ නැති මානසිකත්වයේ කොයි කාලෙද බ්‍රහ්ම කල්පික මිනිස්සයා පහළ වෙච්ච කාලේ ධර්මයෙන් හටගත්ත ලෝකේ දස කුසලයෙන් හටගත්ත ලෝකයක් තියෙනවා. ඒ කිව්වේ අවිද්‍යාපත්‍ය පුඤ්ඤාභි සංඛාරා කියන එකේ. ඒ හටගත්ත දස කුසලයෙන් හටගත්ත ලෝකේ තමයි අර සොයන් ජාත හැල්ලි හැම තිබිච්ච කාලේ. දස අකුසලයෙන් ඒක විනාශ කරලා දැම ණය වුණා ලෝකෙට. යම් කෙනෙක් දස අකුසලයේ අත්හැර වුණාම ලෝකයට ණය නැත්තේක් වුණා. ඒ කිව්වේ දස කුසලයෙන් හදාගත්ත සමතුලිත ලෝකයේ තුල ණය නැතුව ඒ தත්ත්වේ ජීවත් වෙන කෙනෙක් වෙනවා. මෙන්න මේ தත්ත්වේ එනවලා යම් ලෝකයට කවි කාලෙක හරි අර දුක්ඛිත පරිසරය නැති වෙලා යනවා. සුඛිත පරිසරයක් උදා වෙනවා. දැන් මේකයි මේ ප්‍රශ්නේ පොඩියට ඇහුවට විශාල විග්‍රහයක් කරන්න සිද්ධ වුණේ. ඉතින් මෙලොව සිදු කරන මේ ණයතුරුසලින් නිදහස් නොවි මිය ගියොත් කියලායි අහන්නේ. ඉතින් මේ අවිද්‍යාවෙන් ඉන්න ඔක්කොම යන්නේ ඔහොම තමයි. ඉන් ණයතුරුසලින් නිදහස් නොවි මිය ගියත් යන්න තියෙන්නේ ওই ලෝකේ ඒ වගේ වණ්ඩාපහුව. ලෝකේ සමතුලිතභාවයටපත් කරන්න. එහෙනම් දස කුසල ධර්මයෙන් හටගත්ත ලෝකේ දස අකුසල ධර්මයෙන් විපරීත කරලා. එන විපරීතිය පවත්වන්න බෑ. ඒක ප්‍රകൃති tattේ දෙනකන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකට පුද්ගලිකව දුක් විඳින්න වෙනවා. තමන් කරපු ඒවට. යම් දාසක දස අකුසලයේ අත්හැරලා තමන්ගේ වෙච්ච අඩුපාඩු වලට වන්දි ගෙවලා මෙත් වැඩීමෙන් කටයුතු කරගෙන ගියා නම් ඒ පුද්ගලයා එතනින් නිදහස් වෙනවා. ලෝකේ සියල්ල වලට නම් කවදාත් ඔඩිය කරලා දෙන්න හම්බෙන්නේ නැහැ. ඒක ලෝක විනාශයේදී සිද්ධ වෙන ධර්මතාවය. අවිද්‍යාව පොඩ්ඩක් යටපත් වෙලා අර දව ලෝක ධර්මතාවයේ තියෙන කුසල ධර්මයේ කියන එක తాවකාලිකව මතුවෙනවා. ඒකෙන් තමයි ලෝක ආරම්භයේ ලෞකික කුසල ධර්මයෙන් හටගත්තා කියන්නේ. ධර්මයෙන් පටන් ගත්තා. ධර්මයෙන් පටන් ගත්ත ලෝකේ කවදාවත් අධර්මයට ගිය ගමන් විසම වෙනවා. සමභාවයේ පවතින්නේ නැහැ. විසම ගස්කොළන් හට ගන්නවා. විසම වායු පරිසර හට ගන්නවා. විසම උෂ්ණත්වය හට ගන්නවා. විසම වැහි හට ගන්නවා. මේ ආදී වශයෙන් සියල්ල විසමතාවයට පත් වෙනවා. මොකද ලෝකේ හටගෙන තිබුණේ සමතාවයකින්. ඒ කිව්වේ දස කුසලේ. දස කුසලේ යුත්ව සමතාවයෙන් හටගත්ත ලෝකේට දස අකුසලේ විසමයි. ඒ විසම වැඩේ කළොත් තමන් පෞකාරී කෙනා කිව්වේ නෝකයි. එහෙනම් මම එක පුද්ගලයෙකුට ගැහුවා, අනිකෙකුට මං ගැහුවා, මට ඉච්චර ඵල දෙන්න කියලා බෑ. මොකද හේතුව? තමන්ගේ දූෂ්‍ය මානසිකත්වයක් උදා කරගත්තා නම් ඒ උදා කරගත්ත දූෂ්‍ය මානසිකත්වයේ විශ්වයටම බලපාන. ඔහුගේ විහිදෙන ශක්තිය, අර විෂ ශක්තිය දස දහසක් වලත් යනවා. කොච්චර එනම් ඔහු ලෝකෙට කොච්චර විනාශයක් කරනවාද? එක්කෙනෙක් තරහ වුණාම ද්වේෂ සහගත හිතක් එක්කෙනෙක් කෙරෙහි ඇති කරගත්තත් ඔය ටික වෙනවා. ඔහු මෙලොව වශයෙන් ඔහුගේ දැනීමට ගෝචර හරිය විතරයි. මම බැන්නේ හවල් එක්කෙනාට විතරනේ කිව්වහම එන්නේ. තමන් ඇලුනේ ගැටුනේ කාටද මොනවටද? ඒ මොහොතේ තමන්ගේ හිතේ හටගන්න ගොඩනැගෙන ශක්ති විශේෂය තරංගයක් විහිදෙනවා වාගේ දස දහස සක්වලට විහිදිලා අර සමතුලිත භාවයෙන් හදාගත්ත මුළු සක්වල විහිදම භාවයට පත් කරන්න හේතු වෙනවා. ඒ සිතිවිලි පාප සිතිවිලි, දස අකුසල් සිතිවිලි. මෙන්න මේ නිසා සිතිවිලි මාත්‍රයක් පහළ වෙන කාලෙත් ඔහු සමතුලිත ලෝකයට නායකාරයෙක් වෙනවා. කරදරයක් නැතුව ඉන්න තිබිච්ච ලෝකේ සත්වයාට හිංගි හිංසාවක් කළා වෙනවා. නොපෙනෙන පැත්තක් ඔය කියන්නේ. ඒ නිසා හැමිලියම දකින්න ඕනේ, එක්කෙනෙක් එක්කව තරහ වෙලා තරහක් ප්‍රකාශ කළොත් ඔහුගෙන් දස දහසක් වලට යනකම් විහිදෙන විෂ ශක්තියක් නිකුත් වෙනවා. ඒ නිසා ඒක විශාල පාඩුවක් වෙනවා. පාපියක් වෙලා සමට ආපහු ගෙවන්න වෙනවා. ඒකයි කාරණේ. ඉතින් හැකිතරම් දුරට ලෝක සත්‍යයට මෙත් සිත් වලින්න ඕනේ. දස කුසලී තිබෙන්නා වූ නීච බව දැකලා ඒකෙන් හිත මුදවා ගන්න ඕන එක යලි යලි මෙනෙහි කරලා ආදීනෝ දැකලා, ඒ වගේම කුසලී ස්වභාවය දැකලා ඒ ලෝකේ ණය නොවි ලෝකේට යහපතක් සිද්ධ කරන්න පුරුදු වෙන්න ඕනේ.